2009 අවුරුද්ද ඉන්ටර්නැෂනල් ඉයර් ඔෆ් ඇස්ට්‍රොනොමි කියන නම් කරන්න එක හේතු වෙච්ච ප්‍රධාන හේතුවක් තමයි ගැලීලියෝ ගැලිලි මීට අවුරුදු 400කට ඉස්සෙල්ලා කරපු පරිවෙලින් නිරීක්ෂණය. අද අපි ස්කයිල්කේ පොඩ්කාස්ටින් කතා කරන්න ඉන්නේ ගැලීලියෝ ගැලිලිගෙන් ආරම්භ වෙච්ච ඒ ටෙලස්කෝප් සම්ප්‍රදාය ගැන. මම හස්ත කන්නාරත්න, මම skylk.com වෙබ්ඩ විනියෝජනය කරනවා.
මම තෙලින හිනටිගල, ශ්‍රී ලංකා තාරකා විද්‍යා සංගමේ.
මම තාරක ගම්ගේ රිවිර පුවත්පතේ සහකාරකත්වය.
මම පුරස්ටි කනත්තගේ තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ අධ්‍යන කේන්ද්‍රයේ.
මම අනුරාධ ජයතිලක skylk.com වෙබ්ඩ විනියෝජනය කරනවා.
ටෙලස්කෝප් ගැන කතා කරද්දී ටෙලස්කෝප් වර්ග ගොඩක් තියෙනවා. අපි දන්නවා ඔප්ටිකල් ටෙලස්කෝප් තියෙනවා, ඊට අමතරව ලොකු ග්‍රවුන්ඩ් බේස් ටෙලස්කෝප්ස් තියෙනවා. තව දැන් ගොඩක්ම අලුතෙන් අපි අභ්‍යවකාශයේ රඳවලා තියෙන ටෙලස්කෝප්සුත් තියෙනවා. දැන් මේවා ගැන කතා කරද්දී අපිට අතීතයේ කොහොමද ටෙලස්කෝප් එකක් මේ තත්ත්වයට දියුණුනේ කියන එක ගැන අමතක කරන්න බෑ. අපි ගැලීලියෝගේ කාලේ ටෙලස්කෝප්ස් ගැන කතා කරද්දී ඇත්තම ඔප්ටිකල් ටෙලස්කෝප්ස් තමයි ඒ දවස්වල තිබුණේ. පුලස්ති, මොනවද මේ ගැලීලියෝ ටෙලස්කෝප්ස් වල විශේෂත්වය? මොකද්ද මේ ඒ කාලේ ටෙලස්කෝප්ස් කොහොමද හැදුවේ මේ ගැලීලියෝල?
ඇත්තටම මේ ගැලීලියෝ ටෙලස්කෝප් හදලා තියෙන්නේ කාච භාවිතා කරලා. කාච භාවිතා කරලා වර්තන දුරේක්ෂ ආකාරය දුරේක්ෂ තමයි මේ ගැලීලියෝ පාවිච්චි කරේ. ඒ වගේම මේ ගැලීලියෝ පස්සේ කාලේ වෙනකොට මේ තාක්ෂණය වෙනස් වෙලා නිව්ටන් කාලේ ආවා. නිව්ටන් කාලේදී එයා පාවිච්චි කරා පරාවර්තන දුරේක්ෂ. නිව්ටන් තමයි පළවෙනි පරාවර්තන දුරේක්ෂ වාගත්තේ ඒ 1671 අවුරුද්දේදී. ඊට පස්සේ මේ දුරේක්ෂ තාක්ෂණය තව ගොඩක් අලුත් පැත්තට යමු වුණා. මොකද මේ අපි වර්තන දුරේක්ෂ ගත්තයන් පස්සේ වර්තන දුරේක්ෂ වලින් අපිට හදන්න පුළුවන් ගොඩක් ලොකු දුරේක්ෂයක් හැදුවත් ඒකෙන් වඩා වැඩි වැඩ ප්‍රමාණයක් ගන්න පුළුවන් පරාවර්තන දුරේක්ෂයකින්. අපි එකම නාභි විෂ්කම්භයේ තියෙන වර්තන දුරේක්ෂයකුයි පරාවර්තන දුරේක්ෂය ගත්තයන් පස්සේ වර්තන දුරේක්ෂයේ දිග, ඒකේ නාභි දුර ගොඩක් වැඩි හින්දා ඒකේ දිග ගොඩාක් වැඩි වෙනවා මේ දුරේක්ෂය. ඒක එතකොට හසුරවන්න අපහසුයි මේ වර්තන දුරේක්ෂය. හැබැයි නිව්ටන් හදපු පරාවර්තන දුරේක්ෂය එහෙම නෑ. මොකද ඒක ගොඩක් විශාල නාට ඒකේ ආලෝකයේ පරාවර්තනයක් වෙන හින්දා එකම නාභි දුර තියෙන පරාවර්තන දුරේක්ෂයේ දිග ගොඩක් අඩුයි. ඒ වගේම පහසුවෙන් හසුරවන්න පුළුවන්. මේ පහසුවෙන් හැසිරීම කියන එක දුරේක්ෂය භාවිතා කරනකොට ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි නිරීක්ෂණය කරන්නේ රාත්‍රිය හසිතින තාරකා නිරීක්ෂණය කරනකොට ගොඩක් හොඳ සෙන්සිටිව් වෙන්න ඕන. එහෙම නැත්තම් හසුරවන්න අපහසු නම් මේ දුරේක්ෂයේ භාවිතය වැඩක් නැති වෙලා යනවා. අපේ නිව්ටන් හදපු දුරේක්ෂය ගොඩක් විශාල දුරේක්ෂ බිහි වෙන්න, අද තියෙන ගොඩක් විශාල දුරේක්ෂ බිහි වෙන්න ගොඩක් පාදක වෙච්ච දුරේක්ෂ තමයි මේ පරාවර්තන දුරේක්ෂ කියන ඒවා.
දැන් නිව්ටන්ගේ දැන් අපි දැන් කතා කරනවා වචන දෙකක්, පරාවර්තනයි වර්තනයි. එතකොට දැන් මේකේ මේ මොකද්ද පුලස්ති, මේකේ මේ දෙකේ වෙනස මොකද්ද?
මේ වර්තන දුරේක්ෂවලදී අපි ප්‍රධාන වෙනස ගත්තොතින් වර්තන දුරේක්ෂවලදී පාවිච්චි කරන්නේ කාච, පරාවර්තන දුරේක්ෂවලදී පාවිච්චි කරන්නේ දර්පණ. ඒ තමයි ප්‍රධාන වෙනස. වර්තන දුරේක්ෂවලදී ආලෝකයේ වර්තනය වීමක් වෙන්නේ, පරාවර්තන දුරේක්ෂවලදී ආලෝකයේ පරාවර්තනය වෙනවා. මේ දර්පණ මගින් පරාවර්තනය වෙනවා. මේක තමයි ප්‍රධාන වෙනස්කම් දෙක මේ දුරේක්ෂවල තියෙන.
දැන් මේ මිරර් බේස් ටෙලස්කෝප්ස් ගැන කතා කරද්දී තෙලින මේ දැන් මේ වෙනකොටත් අපි පාවිච්චි කරනවා නේද ගොඩක් මේ මිරර්ස්? මේ මිට වඩා කියන්නේ ඒ කාලේ පාවිච්චි කරාට වඩා ගොඩාක් 100,000 ගණන් විශාල මිරර්ස් නේද දැන් තියෙන්නේ අපේ අලුත් ටෙලස්කෝප්ස් වල?
ඔව් හසිත, ඇත්තටම මෙහෙම දැන් අපි දැන් තියෙන ග්‍රවුන්ඩ් බේස්ඩ් ඔප්ටිකල් ටෙලස්කෝප්ස් බලුවොත් එහෙම සෑහෙන ලොකු ඒවා තියෙනවා. ඒ කියන්නේ ලා පල්මා වල තියෙනවා 10.4 මීටර් එකක්, ඊට පස්සේ කෙක් 1-2 එක 10 මීටර්ස්, තව ලොකු එකක් තමයි සවුත් අප්‍රිකන් ලාර්ජ් ටෙලස්කෝප් එක. ඉතින් මේ වගේ සෑහෙන ලොකු ටෙලස්කෝප්ස් තියෙනවා.
ඇත්තටම මේ මිරර්ස් ගත්තාම ඉස්සනින්නම් ඒ කාලේ වුණත් මේ මිරර්ස් තිබ්බා. ඇයි මේ දැන් කොහොමද මේ පුළුවන් වෙලා තියෙන්නේ මේ මිරර්ස් මෙච්චර ලොකු මිරර්ස් දාලා ටෙලස්කෝප් හදන්න? මේ ඇයි මේ ඉස්සර කාලේ එහෙම පුළුවන් වුණ නැද්ද තාරක?
විශාල දුරේක්ෂ නිපදවනකොට එක ප්‍රශ්නයක් තමයි ඒවයේ බර. විශාල දර්පණයක් තිබුණාම බර වැඩි. එතකොට සවි කරන්න අමාරුයි, ඒක සපෝට් කරන්න අමාරුයි. දර්පණිය වඩා විශාල වුණාම ඒක ප්‍රසාරණය වෙන්න පුළුවන්. අනිත් එක තමයි වඩා විශාල දර්පණ ග්‍රයින් කරන්න අමාරුයි. දර්පණය විශාල වෙන්න විශාල වෙන්න එන ආලෝකේ නාභිගත කරන්නට තියෙන හැකියාව අමාරු වෙනවා, අපහසු වෙනවා. අවතරණ දර්පණයක් ගත්තම අවතර දක්වනයේ නාභියට කිට්ටුවෙන් එන ආලෝක කදම්ප හරියටම නාභියට වැටෙනවා. නමුත් නාභියට ගොඩක් ඈතින් වෙන ආලෝකය නාභිගත වෙන්නේ වෙනත් තැනකට. ඒක නැති කරගන්න තමයි පස්කාලීන පරාවලයක හැඩයක් සහිත දර්පණ නිපදවන්න පුළුවන් වුණේ. මේ ආකාරයෙන් ටික ටික ඉස්සර ඉඳලා මේ දක්වා වෙනකොට විශාල දුරේක්ෂණ නිපදවන්න කොහොම හරි විද්‍යාඥයෝ තාක්ෂණය දියුණු කරගත්තා.
තින්නමයි මොනවද මේ දැන් මෙහෙම දැන් තර කිව්වා මේ මිරර්ස් පර වැඩි වෙනවා ඒක නිසා එහෙම ප්‍රශ්න ඇති වෙනවා කියලා. මේ මොකද්ද මේ මොනවද මේ දැන් අලුත් ටෙලස්කෝප්ස් මේ මොනවද අරන් තියෙන ක්‍රියාමාර්ග මේ මේක වළක්ව ගන්න?
ඔහොසිත දැන් තියෙන ග්‍රවුන්ඩ් බේස් ටෙලස්කෝප්ස් වල ගොඩක් ඒවා අපි හිතමුකෝ අපි හදන්න ඕන කියලා 10 මීටර විතර ටෙලස්කෝප් එකක්. ඒවයි දැන් ලාපල්ම වල තියෙන එක සෙග්මන්ටන් මිරර්ස් ඒක හදලා තියෙන්නේ 1 meter විතර size එකෙන් තියෙන hexagon shaped mirrors ටිකක් එකතු කරලා තමයි මේ 10 meter ලොකු telescope එක හදලා තියෙන්නේ.
දැන් මේ මේ වගේ 1 meter වගේ කෑලි ගොඩක් එකතු කරලා හදන එකේ මොකක් හරි විශේෂ වාසියක් තියෙනවද කියලා?
ඇත්තටම විශේෂ වාසියක් තියෙනවා. පළවෙනි එක තමයි හසිත දැන් ඉස්සර හැදුවා වගේ single mirror එකක් පාවිච්චි කරනවට වඩා කියන්නේ inexpensive මේක මාර. අර අපි single mirror එකක් හදනවා කියන්නේ සෑහෙන කියන්නේ එක්ස්පෙන්සිව්, අනිත් එක ට්‍රාන්ස්පෝටේෂන් බර වැඩි, ඒ ඔක්කොම ප්‍රශ්න තියෙනවා. දැන් මේකේ ඒ ඒ ඇඩ්වාන්ටේජ් එක තියෙනවා. ඒ වගේම හස්සිත දැන් අනිත් එක අර තියෙන තනි මිරර්ස් ලොකු ඒවා, ඒවා කාලයක් ගත වුණාම ඒවා ඇද වෙන්න පුළුවන් සහ නොයෙක් නොයෙක් වෙන වෙන ඉෆෙක්ට්ස් ඇති වෙනවා. ඉතින් දැන් මේ සෙග්මන්ටඩ් මිරර්ස් වැඩ කරන්නේ මේ හැම මිරර් එකක් යට හෙක්සගන් ෂේප් මිරර් එකක් යට පිස්ටන්ස් හයි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ මිරේ කියන්නේ තනි කැලී එකතු කරලා හදලා තියෙන ලොකු මිරේක වටේම තනිකර තියෙනවා සෙන්සර් සයිකල්ල. මේ පිස්ටන්ස් කොහොමද වෙනස් කරන්න ඕන, ඒවයි මූව් කරන්න ඕන කොහොමද කියලා ඒ සෙන්සර්ස් වලින් තමයි කරන්නේ. ඒ වගේම හසිත දැන් මේකේ කියන්නේ මේකේ තියෙන එකම වෙනස කියන්නේ මේකේ තියෙන අමාරුකම තමයි මේ සෙග්මන්ටස් මිරර්ස් වල වැඩ කරන්න ටිකක් අමාරුයි. කියන්නේ ගොඩක් ටෙක්නොලොජි ඕන, ඒ මූ කරන්න හරි අමාරුයි. ඉතින් මේක හස්සිත දැන් මේ හැම මිරේ එකක්ම එකකට එකක් වෙන වෙනම මූ කරන්නත් පුළුවන්. දැන් අපේ ඒ දැන් ටෙලස්කෝප් එක පිහිටල් තියෙන ග්‍රවුන්ඩ් එකේ ටෙම්පරේචර් එක වෙනස් වුණොත්, හියුමිඩිටි එක වෙනස් වුණොත් ඒව වෙනම වෙනම වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ විදිහට ඒකට හුරු වෙන්න. ඉතින් මේ හෝල් ඔක්කොම මේ ප්‍රොසෙස් එකම සෑහෙන කොම්ප්ලිකේටඩ්.
ඔව් මේ ඇත්තරම දැන් ඔය වගේ ලොකු ප්‍රොසෙස් එකක් අපි කරන්නේ ගොඩක් වෙලාවට අර ඇට්මොස්ෆියර් එකෙන් වෙන බලපෑම අඩු කරගන්න. කියන්නේ දැන් මොකක් හරි තරුවක අපි ගත්තොත් එහෙම තරුවකින් එන ආලෝකය ඇට්මොස්ෆියර් එක හරහා එද්දි ඒක අර ඇට්මොස්ෆියර් එකේ කැළඹිලි සහගතභාවය නිසා ඒකේ සිදුවෙන වෙනස්කම් මග හරවා ගන්න තමයි ඒ ඇත්තම මේ ඇඩප්ටිව් ඔප්ටික්ස් නැත්නම් ওই පොඩි පොඩි ඔප්ටික්ස් ගොඩක් මේ එකතු කළා. ඒ ඔප්ටික්ස් වල පිස්ටන්ස් හයි කළා ඒක මේ සිස්ටම් එක අපි ගන්නෙ.
ඔව් ඒ වගේම හසිත තව දෙයක් කියන්න ඕන. දැන් අපි දැකලා තිනවා ගොඩක් ටෙලස්කෝප් හැම කියන්නේ ගොඩක් තැන්ට තියෙන ඔප්ටිකල් ටෙලස්කෝප් පාවිච්චි කරනවා මේ ලොකු ලේසර් බීම් එකක්. සමහර ෆොටෝස් වල ඕගොල්ලෝ එහෙම දැකලා ඇති ලේසර් බීම් එකක් අහසට ගහලා තිනවා. ඒකෙන් අපි දැන් ඒක පාවිච්චි කරන ප්‍රධාන රීසන් එක තමයි මේ ඇට්මොස්ෆියරික් ඉෆෙක්ට්ස් බලා ගන්න. මුලින්ම කරන්නේ හසිත ලේසර් බීම් එකක් ගහලා ආටිෆිෂියල් ස්ටාර් එකක් හදනවා. ඒකෙන් අපිට මේ ඒකට ඒක ඒ ඒක ස්ටාර් එකක් විදියට ඒගොල්ලන් අරගෙන බලනවා දැන් කියන්නේ වෙලා තියෙන ඇට්මොස්ෆියර් එක කොහොම මොන තත්ත්වෙද තියෙන්නේ කියලා. ඒ විදියට අර තියෙන හෙක්සගන්ස් අර තියෙන පොඩි චූටි චූටි මිරර්ස් ටික ඔක්කොම ඒ විදියට වෙනස් කරනවා. කියන්නේ එකකට එකක් වෙනස් වෙන ඔටෝ. එහෙම තමයි මුලින්ම ඔබ්සර්ව් කරන්න කලින් ඒගොල්ලන් අර මේ වෙලා තියෙන ඇට්මොස්ෆියර් එකට සෙට් වෙන්නේ. ඇත්තටම දැන් කියන්නේ අපිට එළියට ගියහම පේනවානේ මේ තරු දිලිසෙන කියන්නේ දිදුලන බවය, ට්වින්කල් ට්වින්කල් වෙන පේනවානේ. ඒක ඒක ඉතින් හොඳයි සාමාන්‍ය. ඒ වගේ දෙයක් හොඳයි රොමැන්ටික් නයිට්ස් වල. මම හිතන හසිතට වගේ සෑහෙන වැදගත්. නමුත් ඔබ්සර්වේෂන් ඇස්ට්‍රොනොමි කරද්දී ඒ වගේ දෙයක් අපිට කියන්නේ ඒකෙන් පෙන්වන්නේ ඇට්මොස්ෆියරික් ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා. ඉතින් ඒක නැති කරගන්න තමයි අර තියෙන මිරර්ස් ටික ඔටෝ මේ එක එක කියන්නේ ගාන්ට ෂේප් වෙන්නේ ගාන්ට. එතකොට අපිට ස්මූත් ඉමේජ් එකක් එනවා.
ඇත්තම තියෙන මට විතරක් නෙමෙයි, මම හිතනවා මෙතන අපි දින්න හැමෝටම ඒක වැදගත් වෙනවා කියලා. ඇත්තම මේ ඇට්මොස්ෆියරික් ඩිස්ටර්බන්ස් එක අපිට වැදගත්, අපිට කරදරයක් වෙන්නේ ඇත්තටම මේ විසිබල් ලයිට් මේ ඔබ්සර්ව් කරද්දි විතරයි. ඒ කියන්නේ මේ අපි මොනවා හරි ඔප්ටික්ස් කියන්නේ මිරර්ස් ලෙන්ස් යස් කරලා මාක්‍රිය ඔබ්සර්වේෂන් එකක් කරනකොට විතරයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ මේ මේ ඇට්මොස්ෆියර් එකේ ඉෆෙක්ට් එක. ඊට අමතරව අපි දන්නවා දැන් ඇස්ට්‍රොනොමි ඔබ්සර්වේෂන් ගත්තාම තියෙනවා එක්ස්රේ ඇස්ට්‍රොනොමි, රේඩියෝ ඇස්ට්‍රොනොමි, ඉන්ෆ්‍රාරෙඩ් ඇස්ට්‍රොනොමි, කැමරේ ඇස්ට්‍රොනොමි ඔබ්සර්වේෂන් තියෙනවා. මොනවද අනුරාද දැන් රේඩියෝ ඇස්ට්‍රොනොමි, ඉන්ෆ්‍රාරෙඩ් ඇස්ට්‍රොනොමි වගේ ඔබ්සර්වටරිස් මොනවද තියෙන්නේ ලෝකේ?
ඔව් දැන් හසිත ඒ ගැන කතා කරන්න කලින් අපි බලන්න ඕනේ අපේ වර්ණාවලිය ගත්තොත් එහෙම ස්පෙක්ට්‍රම් එකේ අපේ දෘශ්‍ය වර්ණාවලිය එහෙම නැත්නම් විසිබල් ලයිට් කියන කොටස තියෙන ඉතාමත්ම පට තීරයක. එතකොට දැන් අපි තාරකා විද්‍යාවේ විදිහට අපි අහස නිරීක්ෂණය කරනවා නම් අපිට බලන්නන්නේ ඉතාමත්ම පටු තීරුව. අත්‍තරම ගත්තොත් එහෙම අපිට හොඳම කොටස මගේ හැරිලා තියෙනවා. එහෙම කතා කරොත් එහෙම කියන කුඩාක් ලොකු වර්ණාවලියක පුංචි කොටසක් විතර අපිට විසිබල් ලයිට් හරහා පේන්නේ. ඉතින් අසු කාලයේදී අපේ තාරකා විද්‍යාඥයෝ ගොඩක් උත්සාහ කරලා තියෙනවා මේ අපිට නොපෙනෙන කොටස පේන ආකාරයට හදාගන්න. දැන් හසිත ඔහොම කරනකොට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි විසිබල් ලයිට් ස්පෙක්ට්‍රම් එකේ විසිබල් ලයිට් තියෙන කොටස එහෙම නැත්නම් තරංගායාමයේ අදාළ කොටස සිට තරංගායාමය අඩුවෙන්, ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඒ පැත්තට යනකොට අපිට හම්බ වෙනවා අල්ට්‍රා වයලට්, ඒ කියන්නේ පාර ජම්බුල කිරණ, එක්ස් කිරණ සහ ගැමා කිරණ ඒ කොටස. මේවා අපිට පෘථිවියේ වායුගෝලය හරහා අපිට හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ පෘථිවියේ තියෙන ඕසෝන් ස්තරය මගින් මේ අදාළ කිරණ ඇතුළට පෘථිවිය ඇතුළට එවන්නේ නැතුව පිටතට පරාවර්තනය කරලා යවනවා. ඊළඟට හසිත දැන් විසිබල් ලයිට් කොටසේ ඉඳලා තරංගායාමයේ වැඩි වෙන අපිට හම්බ වෙනවා ඉන්ෆ්‍රාරෙඩ්, කියන්නේ අදෝරක්ත කිරණ. ඊට පස්සේ අපි දන්නවා FM සාමාන්‍ය රේඩියෝ තරංග ආයාමයන් ගත්තොත් එහෙම මේවා අපිට සාමාන්‍ය පෘථිවිය ඇතුළේ ඉඳලා නිරීක්ෂණය කරන්න හැකියාව තියෙනවා. දැන් හසිත මෙහෙම ගන්න පුළුවන් ඔබ්සර්වටරිස් ගත්තොත් එහෙම ලෝකේ දැනට වැඩිම මම හිතන්නේ ලෝකේ මේ එක තැනක ඔබ්සර්වටරිස් උදක්ම තියෙන එක්තරා තැනක් තමයි මේ හවායි වල මවුනා කියා කියන මේ ගිනිකන්ද මුදුනේ තියෙන ගිනිකන්ද කියවට ඒක මේ දැන් නම් ඇසිත මේ වැඩ කරන්නේ නැහැ. ඒක ගිනිකන්ද කියන්නේ ඇක්ටිව් වෝල් කියන එකක් නෙමෙයි.
ඇත්තටම ගිනිකන්දක් උඩ තියන්න බෑ නේද ඔබ්සර්වටරි එක.
තියන්න බෑ. ඔව් මවුනා කියා මුදුනේ තියෙනවා විශාල ප්‍රමාණයක් එකළඟ දුරේක්ෂ ගොඩක්. දැනට ඇතර මුලින්ම මවුනා කියාවල දුරේක්ෂයක් මුලින්ම ස්ථාපනය කළ තියෙන්නේ 1960 දී. ඒ සිට මේ දක්වා වෙනකන් දැන් වෙනකොට ඇත්තටම දුරේක්ෂ 13ක් විතර මෙතන සවි කරලා තියෙනවා. දැන් කලින් තිලින කිව්වා ලෝකේ ලොකුම දුරේක්ෂ වලින් එකක් කියලා කෙක් දුරේක්ෂ. එතන ඇත්තටම දුරේක්ෂ යුගලයක් තියෙනවා කෙක් 1-2 කියලා. ඒවා දැන් මවුනා කියාවල තියෙන දුරේක්ෂ ගත්තොත් එහෙම වර්ග 3ක දුරේක්ෂ අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔප්ටිකල් සහ ඉන්ෆ්‍රාරෙඩ් වර්ගයේ දුරේක්ෂ, ඊළඟට 7 mm කියලා දුරේක්ෂ වර්ගයක් තියෙනවා සහ රේඩියෝ දුරේක්ෂ. දැන් හසිත මේ ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප්ස් ඇත්තරම දැන් ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප්ස් වලින් ටිකක් අමාරුයි අපිට නිරීක්ෂණය කරන්න. හේතුව තමයි يعني අපිට සාමාන්‍ය ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප් එකක් අපේ ලංකාවේ වගේ තැනක තියලා ටිකක් නිරීක්ෂණය කරන්න අමාරුයි. හේතුව තමයි ඉන්ෆ්‍රාරෙඩ් කිරණ يعني අදෝරක්ත කිරණ අපේ පෘථිවියේ තියෙන වායුගෝලයේ තියෙන water vapors කියන්නේ ජල වාෂ්ප එකතු වුණාම කියන්නේ ඒ හරහා අපිට පේන්නේ ඉන්ෆ්‍රාරෙඩ් කියන අදෝරක්ත කිරණ මේවා කූල් වෙලා තමයි අපිට පේන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපිට බලන්න අමාරුයි සාමාන්‍ය ස්ථානයක. නමුත් දැන් මවුනා කියාවල මේක හයි කරලා තියෙන නිසා අපිට මේ ඉතාමත්ම පැහැදිලිව කියන්නේ ගොඩක්ම ඒ හරියේ water vapor අඩු වෙනින්දා අපිට බලන්න හැකියාව තියෙන ඉන්ෆ්‍රාරෙඩ් ඉතාමත්ම පැහැදිලිව.
දැන් ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප්ස් වගේම ගොඩක් වැදගත් ටෙලස්කෝප් ශාතියක් තමයි රේඩියෝ ටෙලස්කෝප්ස්. මේ තාරක මොකද්ද මේ වෙන ටෙලස්කෝප්ස් වල මේ ඇරේ ඇන්ටනාස් වලයි තියෙන විශේෂත්වය මොකද්ද?
රේඩියෝ තරංගවල තරංගායාමය ඉතා වැඩි අගයක්, විශාල අගයක් කියලා අපි දන්නවා දෘශ්‍ය තරංගවලට වැඩිය. අපි දන්නවා දුරේක්ෂයක ඉතා වැදගත් සාධකයක් තමයි ඒක විභේදන හැකියාව. විභේදන හැකියාව තීරණය වෙන්නේ එමේ දුරේක්ෂයෙන් නිරීක්ෂණය කරන තරංග පරාසයේ තරංග ආයාමය මත. විභේදන හැකියාව සමානුපාතික වෙනවා විශ්කම්භයේ බෙදීම තරංග ආයාමයට. ඒ කියන්නේ තරංග ආයාමය වඩා විශාල වෙනකොට දුරේක්ෂයේ විභේදන හැකියාව අඩු වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් දැන් රේඩියෝ දුරේක්ෂවල රේඩියෝ තරංගවල තරංග ආයාමයේ විශාල නිසා හොඳ විභේදන හැකියාවක් ලබා ගන්න නම් රේඩියෝ දුරේක්ෂ වලින් ඉතා විශාල විස්කම්භයක් සහිත රේඩියෝ දුරේක්ෂ නිපදවන්නට සිදුවෙනවා. කිලෝමීටර් ගණනින් විශාල විස්කම්භයක් සහිත ඇන්ටනා නිපදවන්න හරිම අමාරුයි. ඒකට ප්‍රතිකර්මයක් වශයෙන් තමයි රේඩියෝ ඇරේ එක හඳුන්වලා දුන්නේ. අපේ තුම විශාල විස්කම්භයක් සහිත තැටියක් තියෙනවා කියලා අපිට මේ මුළු තැටියම නිපදවන්න බෑ. ඒක නිසා අපි තෝරා ඒ තැටිය තුළ තෝරාගත් තැන් කීපයක විතර කොටස් සවි කරනවා, නිපදවනවා. හිතන්න බෙන්ස් කාර් එකේ ලකුණු තියෙන්නේ බෙන්ස් ලාංඡනය. දැන් ඒක රවුමක මැද ඉඳලා තුන් පැත්තකට යන ලයින් තුනක් තියෙනවා. අන්න ඒ වගේ හැඩයකට කුඩා රේඩියෝ දුරේක්ෂ පෙළ නිපදවනවා. එක එක දුරේක්ෂයෙන් ගන්න දත්ත එකට එකතු කරනවා. එකතු කරලා එකම තැනකින් තමයි ප්‍රොසෙස් කරන්නේ. එහෙම ප්‍රොසෙස් කරාම අපිට පුළුවන් අර විශාල තැටියේ තියෙන විභේදන හැකියාවට සමාන විභේදන හැකියාවක් ලබා ගන්න.
තව කොහෙද හදන්නේ අනුරාධ මේ අලුත් ප්‍රොජෙක්ට්ස් මොනවද තියෙන ටෙලස්කෝප්ස් හදන?
තනි ඇන්ටනාක් විදිහට දැනට තියෙන ලොකුම ටෙලස්කෝප් එක අපිට හම් වෙන්නේ ඇරසිබෝ කියලා පෝටෝ රිකෝල තමයි එක තියෙන්නේ. මේකේ විස්කම්භය දැනට තියෙන්නේ මීටර 305 විතර තමයි කියන්නේ. චීනෙන් දැනට දැස්තිලා ඉන්නවා තවත් ටෙලස්කෝප් එකක් හදන. මේකේ විස්කම්භ වෙලා තියෙන්නේ මීටර 500ක් කියලා. කියන්නේ කිලෝමීටර් භාගයක්. ඉතාමත්ම විශාල එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි රිසීවර් එක ගත්තොත් මේක නිකම්ම නිකන් රේඩියෝ ඇන්ටනා එකක්. ඒ කියන්නේ ඒකේ අපිට මුකුත් චලනය කරන්න කොටස් නැහැ. නිකම්ම ඩිෂ් එකක් විතර විදිහට තමයි තියෙන්නේ. ඒ වුණාට මේ චීනේ මේ හදන එක ඒක නම ෆාස්ට් කියලා 500 මීටර් අපර්චර් ස්ෆෙරිකල් ටෙලස්කෝප් කියලා තමයි මේක හඳුන්වන්නේ. මේක 2014 තමයි ඒගොල්ලෝ කම්ප්ලීට් කරන්න හිතන් ඉන්නේ. මේකේ තියෙන විශේෂතාවය තමයි දැන් අර තිරින කලින් කියන්නේ ඇඩැප්ටිව් ඔප්ටික්ස් කියලා. මේ මෙතඩ් එකම යූස් කරලා මේ රේඩියෝ ටෙලස්කෝප් එකේ තියෙන පැනල්ස් 4000 ගණක් තියෙනවා. මේ පැනල්ස් කම්පියුටරකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැඩේ වෙනස් වෙන විදිහට. එතකොට හසි දැන් මේක වෙලාවකට ස්පෙරිකල් ෂේප් එකක් අරගන්න පුළුවන්. තව වෙලාවකට පැරබෝලික් ෂේප් එකක් අරගන්න පුළුවන්. ඒ විදිහට මේකේ හැඩේ වෙනස් කරන්න පුළුවන්.
තව ටෙලස්කෝප් જાතියක් තියෙනවා නේද? සබ් මිලිමීටර් ටෙලස්කෝප්ස් කියලා. මොකක්ද අනුරාධ මේ සබ් මිලිමීටර් ටෙලස්කෝප්ස් කියන්නේ?
ඔහොමයි දැන් මේක මේ වචනේ ටිකක් අමුතු එකක් තමයි. ඒ කියන්නේ සබ් මිලිමීටර් කිව්වම හැමෝම බලන මොකද්ද කියලා. මේක ඉතින් ඇති දෙයක් නෑ. අපි දන්න සාමාන්‍ය ගෙවල් වල අපි කෑම උයන්න භාවිත කරන මයික්‍රෝවේව් ඔවන්ස් වල පාවිච්චි වෙන මයික්‍රෝවේව්ස් තමයි මේ සබ් මිලිමීටර් කියලා කියන්නේ. සබ් මිලිමීටර් කියලා කියන්න හේතුව තමයි මේක තියෙන්නේ ඉන්ෆ්‍රෙඩ් සහ මිලිමීටර් කියන කොටස අතරේ. ඒ කියන්නේ අතරම කිව්වොත් තරංගායාමයේ මිලිමීටර් 1.3 අතර කලාපයේ තින් අර මිලිමීටර් එක ඇතුලේ තියෙන හින්දා තමයි සබ් මිලිමීටර් කියලා කියන්නේ.
ටෙලස්කෝප් කිව්වම අතරම මේක ගොඩක් ලොකු මාතෘකාවක්. අපිට ගොඩක් දේවල් මේක ගැන කතා කරන්න පුළුවන්. අදට අපි පොඩ්කාස්ට් එක මෙතනින් ඉවර කරනවා. අපි තවත් පොඩ්කාස්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ටෙලස්කෝප්ස් මොනවද ඉස්සරහට එන්න තියෙන අලුත්ම ටෙලස්කෝප් මොනවද? තව මේ ලංකාවේ මොනවද දැනට මෙහෙම මේ විශේෂ ටෙලස්කෝප් මොනවා හරි තියෙනවද? ඒ ගැන අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද ස්කයල්කේ පොඩ්කාස්ට් එක එකතු වුණ ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලගේ මොනවා හරි ෆීඩ්බැක්ස් තියෙනවා නම් අපිට ඊමේල් කරන්න. ලබන සතියේ තවත් පොඩ්කාස්ට් එකකින් හම්බ වෙනවා.